ආදරණීය දුවේ පුතේ, අපි මේ පැයේ රජරට ගුරු ගෙදරින් ඔබ වෙත ගෙනෙන සූදානම් වෙන්නේ ගෘහ ආර්ථික විද්‍යාව පාඩමක්. අද විෂය කරුණු සාකච්ඡා කරන්නේ කැකිරාව අධ්‍යාපන කලාපයේ තිරප්පණි කොට්ටාෂේ ගල්කුලම ධම්මදින මහාවිද්‍යාලයේ ගෘහ ආර්ථික විද්‍යා ආචාර්යිනී ඒ.සී. ආශා දිසානායක මහත්මිය.
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද කතා කරන්නේ ගෘහ ආර්ථික විද්‍යා විෂයෙහි 10 ශ්‍රේණියට අදාළව 9 නිපුණතාවයේ යටතේ 9 පාඩම අපේ පෝෂණ උනතා පිළිබඳව. අපි මුලින්ම පෝෂණය ගැන දැනුම ලබා ගන්නවා 3 පාඩමේදී. ආහාර කාණ්ඩ පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව අපි මිට පෙර දැනුවත් වෙලා තියෙනවා. මොකද අපේ විෂයෙහි වැඩිපුර අපි පෝෂණය කොටසට වැඩි බරක් දීලා තියෙනවා. ඒ කිව්වේ අපි මුහුණ දෙන අපස සාමාන්‍ය පෙළ විභාගයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20කට ආසන්න ප්‍රමාණයක් පෝෂණය කොටසින් තමයි වැඩිපුරම ලැබෙන බව මේ ඔබ දන්නව ඇති සමහර විට. ඒ නිසා අපි අද කතා කරනවා පෝෂණ ඌනතා පිළිබඳව. ඉතින් දරුවනේ, අපි දන්නවා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා සිරුරට ලබා දිය යුතු ආහාර, ඒවායේ අන්තර්ගත වෙති පෝෂ්‍ය පදාර්ථ හා ඒවා අඩංගු කළ යුතු ප්‍රමාණ පිළිබඳව මීට පෙර පාඩම්වලදී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම විවිධ හේතු නිසා දෛනිකව අවශ්‍ය වන පෝෂක ප්‍රමාණාත්මකව නොලැබී යාමට ඉඩ තිබෙනවා. මේට හේතු විදිහට අපිට පෙන්වන්න පුළුවන් පුද්ගලින්ගේ දුර්වල ආර්ථිකය, නොදැනුවත්කම, නොසැලකිලිමත් බව, පෝෂක අවශෝෂණ දුර්වලතා යන කරුණු ප්‍රධාන හේතු විදියට සලකන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මතක ඇති මහා පෝෂක හා ශුද්ධ පෝෂක වලින් ලැබෙන ප්‍රයෝජන, එහෙම නැත්නම් මිටවන කෘත්‍යයන්, සිරුරේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉවහල් වන බව අපි මීට පෙර සාකච්ඡා කරලා තියෙනවා. මේ පාඩම්වලදී ඔබ මේ පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා විවිධ හේතු මත එම පෝෂක අවශ්‍යතා නොලැබී යාම නිසා ඒවායෙන් ඉටුවන කෘත්‍යයන් නිසි ආකාරයට සිදුවන්නේ නැහැ. මේ தත්ත්වය දිගු කලක් තුල පැවතීම නිසා ඇතැම් පුද්ගලයන් හට විවිධ රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එහෙමනම් අපි බලමු පෝෂණ ඌනතාවයක් කියලා කියන්නේ මොකක්ද කියලා. සමහරවිට ඔබට හැඟෙනවා ඇති ඌනතාවයක් කියලා ඇහෙනකොටම අපිට දැනෙනවා මොකක් හරි හිඟකමක් ගැන තමයි මේ කතා කරන්නේ කියලා. එතකොට අපේ ජීවිතේ විවිධ ඒ සමහර වෙලාවල අපි හිඟ ඌන කියන වචනේ අහලා තියෙනවා. ඒක අපි බලමු පෝෂ්‍ය පදාර්ථ ඌන වුනහම, එහෙම නැත්නම් හිඟ වුනහම මොකද වෙන්නේ කියලා. හොඳයි දුවේ පුතේ, අපි බලමු සිරුරට දෛනිකව අවශ්‍ය වන කිසියම් පෝෂ්‍ය පදාර්ථයක් හෝ පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් නිසි ප්‍රමාණයන්ගේ දීර්ඝ කාලයක් තුල නොලැබී යාම නිසා ඇතිවන රෝග තත්ත්වයන් අපි ඌනතා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මෙම පෝෂ්‍ය පදාර්ථ ඌන වූ විට ඒවාට සුවිශේෂී වූ ඌනතා ලක්ෂණ පෙන්නුම් කරනවා. එක් එක් පෝෂ්‍ය පදාර්ථය ඌන වූ විට විවිධ ඒ පෝෂ්‍ය පදාර්ථයට අදාළ සුවිශේෂී ලක්ෂණ පෙන්නුම් කරන අවස්ථා තියෙනවා. විවිධ පෝෂණ ඌනතා අතරින් සමහරක් ඌනතා රෝග මේ වන විට ශ්‍රී ලංකාවේ පෝෂණ ගැටලු බවට පත් වෙලා තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලමු. එතකොට අද අපි මේ පාඩමේදී මුලින්ම මහා පෝෂක වලට අදාළ උනතා පිළිබඳව සාකච්ඡා කරමු. හරි. මන්ද පෝෂණය ගැන ඔබ අහලා ඇති. අපි බලමු මන්ද පෝෂණය කියලා කියන්නේ මොකද්ද කියලා. මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වුනහම මොකද්ද කියන එක අපි කතා කරලා බලමු. මහා පෝෂක හා ශුද්ධ පෝෂක අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ගැනීම නිසා ඇතිවිය හැකි පෝෂණ තත්ත්වයට අපි මන්ද පෝෂණය කියලා කියනවා. මෙම මන්ද පෝෂණය ප්‍රජාව තුළින් දැකිය හැකි ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි කාලීන මන්ද පෝෂණය. ඊළඟක අපි කියනවා තීව්‍ර මන්ද පෝෂණය කියලා. අපි බලමු කාලීන මන්ද පෝෂණය කියලා කියන්නේ මොකද්ද. ශරීරයට ආහාරයෙන් සැපයෙන පෝෂක ප්‍රමාණාත්මකව දිගු කාලයක් නොලැබී යාමෙන් ශරීර වර්ධනය අඩාල වීම නිසා ඇතිවන තත්ත්වයට අපි කියනවා කාලීන මන්ද පෝෂණය කියලා. එතකොට අපිට හඳුන්වන්න පුළුවන් ශරීරයට ආහාරයෙන් සැපයෙන පෝෂක ප්‍රමාණාත්මකව දිගු කාලයක් නොලැබී යාමෙන් ශරීර වර්ධනය අඩාල වීම නිසා ඇතිවන තත්ත්වය කාලීන මන්ද පෝෂණය ලෙස හැඳින්වේ. ඉගෙන හොඳින් මතක තබා ගන්න. ඊළඟට දරුවන්ට ආහාර දිගින් දිගටම ලැබුණත් සිරුරේ අවශ්‍යතාවයට සරිලන ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවින් අඩු ආහාර ලැබීම නිසා තමයි මේ තත්ත්වය බොහෝ දුරට ඇතිවන්නේ. එවිට මෙහි ප්‍රතිඵලයක් ලෙස ඕනෑම වයස් මට්ටමකදී වයසට සරිලන උස නොමැති වීම හෙවත් මිටි බව නැත්නම් අපි කියන කුරු බව කියන මෙන්න මේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු තීව්‍ර මන්ද පෝෂණය කියන්නේ මොකද්ද කියලා. කෙටි කාලයක් තුල සිරුරට අවශ්‍ය පෝෂක නොලැබී යාමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන මන්ද පෝෂණය තීව්‍ර මන්ද පෝෂණය ලෙස හැඳින්වෙන්න පුළුවන්. අපිට හඳුන්වන්න පුළුවන්. ඔබට හොඳට මතක ඇති කෙටි කාලයක් තුල සිරුරට අවශ්‍ය පෝෂක නොලැබී යාමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන මන්ද පෝෂණය තීව්‍ර මන්ද පෝෂණය කියලා අපි කියනවා. දුවේ පුතේ මේ තත්වයේදී දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ උසට සරිලන බර නොතිබීම. උසට සරිලන බර නොතිබීම. මේ තත්වයේ අපි ක්ෂය වීම ලෙස හඳුන්වනවා. ක්ෂය වීම ලෙස හඳුන්වනවා. මේ තත්වයේ ප්‍රබල බව අනුව එය තවත් ආකාර දෙකකට හඳුන්වනවා අපි. එය තමයි මධ්‍යස්ථ තීව්‍ර මන්ද පෝෂණය හා උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය වශයෙන් දෙආකාර වෙනවා. උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය මෙවැනි තත්ත්ව ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස ගම් වතුර තත්ත්ව, නියඟය වැනි ස්වභාවික විපත් ඇති අවස්ථාවලදී ඇතිවන ආහාර හිගය නිසා මේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන්. අපි එහෙමනම් බලමු මධ්‍යස්ථ තීව්‍ර මන්ද පෝෂණය කියන්නේ මොකද්ද කියලා. මෙහිදී සිදුවන දෙයක් තමයි දරුවනේ උසට සරිලන බර සම්මත ප්‍රමාණයට වඩා අඩුවීම. එනම් ශරීර වර්ධනයට බාධා ඇතිවීම. මේ තත්ත්වයේදී ශරීර වර්ධනය නිසියාකාරව සිදුවෙන්නේ නැහැ. ඒ නිසා උසට සරිලන බර සම්මත ප්‍රමාණයට වඩා අඩුවීම දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ 2010 වර්ෂයේ සිදු කළ ජාතික සමීක්ෂණයකට අනුව අවුරුදු 5ට වඩා අඩු ළමුන්ගෙන් 13.6% මධ්‍යස්ථ තීව්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව හොයාගෙන තියෙනවා. ඒ වගේම මේ තත්ත්වය ලෙඩ රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩි කරන අතර ඔවුන්ගේ කායික මෙන්ම මානසික වර්ධනයටද බාධා ඇති කරනවා. ඊළඟට අපි බලමු උග්‍ර තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වයේදී මොකද වෙන්නේ කියලා. දරුවන් තුළ ඇතිවන අපි කලින් කතා කරපු තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වය නොසලකා හැරීම නිසා ඇතිවන තත්ත්වය තමයි උග්‍ර තීව්‍ර මන්ද පෝෂණය කියලා කියන්නේ. මේ තත්ත්වයත් දරුවන් තුළ ආකාර දෙකකින් පෙන්නුම් කරනවා. ඒ ආකාර දෙක මෙන්න මේ විදිහට තමයි අපි සඳහන් කරන්නේ. මැරස්මස් සහ කොෂියෝකෝර යන රෝගී තත්ත්වයන් විදිහට තමයි හඳුන්වන්නේ. ආහාරයේ ප්‍රෝටීන් සහ ශක්තිය ඌනවීම නිසා මැරස්මස් නම් රෝගය ඇතිවෙනවා. එයට අපි කියනවා ප්‍රෝටීන් ශක්ති ඌනතාවය විදිහටත් හඳුන්වනවා. මැරස්මස් කියන රෝගී තත්ත්වයට අපි තවත් විදිහකට හඳුන්වනවා ප්‍රෝටීන් ශක්ති ඌනතාවය කියලා. ඒ වගේම මෙහිදී උසට සරිලන බර දිගින් දිගටම අඩුවීම නොසලකා හැරීමෙන් බොහෝ සෙයින් දුර්වල වූ දරුවන් මෙලස්මස් රෝගී තත්ත්වයට ගොදුරු වෙනවා. අපි බලමු මෙන්න මේ මෙලස්මස් රෝගී තත්ත්වයේදී නැත්නම් ප්‍රෝටීන් ශක්ති මන්ද පෝෂණ තත්ත්වයේදී දරුවෙකු තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවද කියලා. එකක් තමයි කෘෂ වූ ශරීරයක් පැවතීම. ඒ කියන්නේ අධික විදිහට කෘෂ වෙලා කෙට්ටු ශරීරයක් කියලා අපි කියන්නේ. ඊටමත් කෘෂ වූ ශරීරයක් පැවතීම. මෙයලගේ අපිට දකින්න පුළුවන් සම වියලීම හා රැලි වැටුණු ස්වභාවයක් තමයි තියෙන්නේ. මේ දරුවන්ට නිතර වමනය පාචනය වගේ රෝග ඇති වෙනවා. ඒ වගේම ජීර්ණ හා අවශෝෂණ දුර්වලතා පවතිනවා. ඒ කියන්නේ කිසියම් පෝෂ්‍ය පදාර්ථයක් ශරීරයට අවශෝෂණය කරගැනීමේ හැකියාවක් මේ දරුව තුළ නැහැ. ඒ වගේම නිතර කුසගින්නෙන් පෙළෙනවා. නිතරම මේගොල්ලන් කුසගින්නෙන් පෙළෙනවා. ඊළඟට මවුන්ගේ හිසකෙස් අඩුයි. අඩු වගේම බොහොම සිනිඳු බවක් තමයි හිසකෙස්වල දක්නට ලැබෙන්නේ. තවත් සිරුරේ ප්‍රතිශක්තිය බොහොම දුර්වල මට්ටමක තමයි මේ දරුවන්ගේ තියෙන්නේ. ඒ වගේම මුහුණෙහි පෙනුම මහලු වයස්ගත පෙනුමකින් තමයි යුක්ත වෙලා තියෙන්නේ මෙලස්මස් රෝගයට ගොදුරුණු දරුවන් තුළ. ඊළඟට අපි බලමු කොෂියෝකෝර් රෝග තත්ත්වය ඇති වෙන්නේ කොහොමද කියලා. දරුවෙකුට ආහාර ප්‍රමාණාත්මකව ලැබුණද එහි අන්තර්ගත ප්‍රෝටීන් දිගු කාලීනව නොලැබී යාම හේතු කොටගෙන ඇතිවන තත්ත්වයට අපි කියනවා කොෂියෝකෝර් රෝගය ලෙස අපි හඳුන්වනවා. ආහාර මොනතරම් ලැබුණත් ඒවා ලැබෙන ප්‍රමාණය ප්‍රමාණාත්මකව ලැබෙන්නේ නැති නිසා වගේම එහි අන්තර්ගත ප්‍රෝටීන් ප්‍රමාණය දීර්ඝ කාලීනව නොලැබී යාම හේතු කරගෙන තමයි මෙම කොෂියෝකෝර් කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. එතකොට මේ තත්ත්වය ඇතිවීමට හේතු විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන් දරුවෙකු සඳහා අපි දන්න අතිරේක ආහාර නිසි වයසේදී ලබා දිය යුතුයි කියලා. එහෙත් මෙම දරුවන්ට නිසි වයසේදී අතිරේක ආහාර නොලැබීම නිසා මේ තත්ත්වය ඇතිවෙنده එක් හේතුවක් වෙනවා. ඒ වගේම තවත් හේතුවක් තමයි ප්‍රෝටීන් නගයෙන් අඩු අතිරේක ආහාර ලබා දීම. ආහාර ලබා දුන්නත් ප්‍රෝටීන් නගයෙන් අඩු නම් ඒ ආහාරවල ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ඒ දරුවන්ට නොලැබී යනවා. ඒ හින්දා මේ තත්ත්වය ඇතිවෙنده හේතු විදිහට මේ කාරණ දෙක පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම රෝගී තත්ත්වයට පත් වූ දරුවෙකු තුලින් මෙන්න මේ විදිය රෝග ලක්ෂණ තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේ දරුවන්ගේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා නිතරම වුන් ආසාදනවලට ගොදුරු වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බර අඩුවීම සහ ඔවුන්ගේ ශරීර වර්ධනය බාල වෙනවා. බාල වීම කියලා අපි ඒක හඳුන්වනවා. ඊළඟට සමිහි සාකෙස්වල තඹවන් පැහැයක් තමයි මේ දරුව තුළ අපිට දක්නට ලැබෙන්නේ. ඒ වගේම මේ දරුවන්ගේ උදරය ඉදිරියට නෙරා ඇවිල්ලා තමයි තියෙන්නේ. ඒ වගේම මුහුණ අත්පා නිතරම ඉදිමුණු ස්වභාවයකින් තියෙනවා. ඒකට අපි කියනවා ඉදිමාව කියලා. මේ දරුව ඉදිමාව කියන තත්ත්වයෙන් තමයි ඉන්නේ. නිතරම අලස බවකින් තමයි කාලය ගත කරන්නේ මේ දරුවා. ඒ කොහොම වුණත් දරුවනේ අපි මේ කතා කරපු මෙලස්මස් කොෂියෝකෝර් කියන රෝග ලක්ෂණ තියෙන දරුවන් වර්තමාන සමීක්ෂණවලදී හෙළි වෙලා තියෙනවා. මේ වන විට මේ දරුවන් දක්නට නොලැබෙන බවට වාර්තා ලැබිලා තියෙනවා. නමුත් නොදියුණු රටවල ඉතා දිලිඳු ප්‍රජාව අතර මෙම රෝගවලින් පෙළෙන දරුවන් වාර්තා වෙන බවට සඳහන් වෙනවා. අපි ඊට සාකච්ඡා කරනු ලැබුවේ දුවේ පුතේ මහා පෝෂක. ඔබට මතක ඇති අපි මහා පෝෂක වශයෙන් ඉගෙන ගත්ත කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය කියන පෝෂ්‍ය පදාර්ථ ගැන අපි කතා කරලා තියෙනවා. ඒ ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ ඌණ වීම නිසා තමයි අපි ඉහත සඳහන් කරපු රෝග තත්ත්වයන් ඇති වෙන්නේ. හොඳයි. ඒ වගේම අපි මහා පෝෂක වගේම අපි තවත් පෝෂකයන් ගැන ඉගෙනගෙන තියෙනවා. මොනවද සුද්ධ පෝෂක? ඒ කියන්නේ අපේ ශරීරයට සුළු වශයෙන් අවශ්‍ය වුණත් මේ වගේන් විශාල කාර්යභාරයක් ශරීරයට ඉටු වෙනවා. ඒක දිනපතා ලබාගත යුතු පෝෂක වශයෙන් හඳුන්වනවා සුද්ධ පෝෂක. එහෙමනම් සුද්ධ පෝෂක ඌණවීම නිසා ඇතිවන රෝග තත්ත්වයන් මොනවද කියලා අපි බලමු. සුද්ධ පෝෂක විදිහට අපි හඳුන්වනවා විටමින් සහ ඛනිජ වර්ග. අව තමයි අපි හඳුන්වන්නේ. මෙම පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම නිසා විවිධ ඌනතා රෝග හටගන්නවා. මෙහිදී ඇතිවන ඛනිජ ඌනතා නිසා අපි බලමු මොනවද තියෙන ඛනිජ ඌනතා රෝග කියලා. යකඩ, කැල්සියම් හා ෆොස්ෆරස්, ඒ වගේම අයඩින් යන ඌනතා රෝගද, විටමින් ඌනතාවන විටමින් ඒ, විටමින් බී සංකීර්ණය, ඊළඟට විටමින් සී, ඩී, ඊ යන මේ එක් එක් විටමිනේ ඌනවීමෙන් විවිධ ඌනතා රෝග පෙන්නුම් කරනවා. මෙම ඌනතා රෝග බහුලව දරුව තුල වැඩිහිටි ලදරු ළමා වැඩිහිටි අය තුල මෙම රෝග දක්නට ලැබෙනවා. මුලින්ම අපි බලමු යකඩ ඌනතාවය කොහොමද කෙනෙක්ගේ සිරුරට බලපාන්නේ කියලා. යම් පුද්ගලයෙකුගේ සිරුරට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබීම නිසා සිරුරේ හිමෝග්ලොබින් ප්‍රමාණය නියමිත අගයට වඩා අඩු වීමෙන් රෝගී තත්ත්වයන් ඇති වෙනවා. ඒ අපි හඳුන්වනවා නීරක්තිය කියලා. නීරක්තිය කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් අපිට. පෝෂණමය නීරක්තිය සහ පෝෂණමය නොවන නීරක්තිය විදියට අපිට වර්ග කරන්න පුළුවන්. අපි බලමු පෝෂණමය නීරක්තිය කියන්නේ මොකක්ද කියලා. පෝෂණමය නීරක්තිය කියලා කියනවා දරුවනේ රතු රුධිරාණු නිපදවීමට අවශ්‍ය පෝෂකයක් වන යකඩ හා වෙනත් පෝෂක ආහාරයේ නොතිබීම නිසා මෙම නීරක්තිය කියන තත්ත්වය ඇති වෙනවා. උදාහරණ විදිහට තඹ, කෝබෝල්ට්, විටමින් B12, ෆෝලික් අම්ලය, විටමින් C, ප්‍රෝටීන් කියන පෝෂ්‍ය පදාර්ථවල හිඟවීමත් මෙම ඌනතාවයට හේතු වෙනවා. එහෙමනම් බලමු පෝෂණමය නොවන නීරක්තිය කියන්නේ මොකද්ද? මේ පෝෂණමය නොවන නීරක්තිය ඇති වෙන හේතුවක් තමයි සිරුරේ රතු රුධිරාණු මට්ටම පවත්වා ගැනීම කෙරෙහි බලපාන බාහිර සාධකවල බලපෑම නිසා මෙන්න මේ නීරක්තිය කියන තත්ත්වය ඇති වෙනවා. පෝෂණමය නොවන නීරක්තිය. මේට උදාහරණ විදියට පෙන්වලා දෙන්න පුළුවන් අධික රක්තපාතය, ඒ කියන්නේ හදිසි අනතුරු වලදී, ඊළඟට දරු ප්‍රසූතියේදී ඇතිවන අධික රුධිර වහනය, ආර්තවයේදී සිදුවන අධික රුධිර වහනය, පණු ආසාදන, දරු උපත් අතර පරතරය අඩුවීම හා තැලසීමයාව වැනි රෝග තත්ත්ව නිසා මෙම පෝෂණමය නොවන නීරක්තිය ඇතිවෙන්න පුළුවන්. නීරක්තිය රෝග ලක්ෂණ විදිහට මෙන්න මේ පහත සඳහන් වෙන මම සඳහන් කරන රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා. නීරක්තිය රෝග ලක්ෂණ හැටියට හෘද ස්පන්දනය වේගවත් වීම, මතක තබා ගැනීමේ ශක්තිය දුර්වල වීම, සුදු මැලි වීම, කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු වීම, සුළු කාර්යයක් කිරීමේදී අධික වෙහෙසට පත්වීම සහ අලස වීම යන ලක්ෂණ නීරක්තිය තත්ත්වයට පත් වූ කෙනෙකුගෙන් අපිට දක්නට පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු අයඩින් කියන ඛනිජය ඌණ වුණහම, හිග වුණහම මොන වගේ රෝගී තත්ත්වයන්ද අපිට මුහුණ පාන්න වෙන්නේ කියලා. අයඩින් සිරුරේ වර්ධක හෝමෝනයක්. එතකොට වර්ධක හෝමෝනයක් වන තයිරොක්සින් හෝමෝනය නිපදවීමට අත්‍යවශ්‍යම ඛනිජයක් විදිහට අයඩින් වැදගත් තැනක් ගන්නවා. මෙම හෝමෝනය නිපදවනුයේ බෙල්ලෙහි සොරාලයේ දෙපස ඇති තයිරොයිඩ් කියන ග්‍රන්ථිය මගින් තමයි මෙම හෝමෝනය නිපදවන්නේ. දිගු කාලයක් තුල සිරුරට අයඩින් නොලැබීම නිසා තයිරොක්සින් නිපදවීමට ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වීමක් සිදු වෙනවා. මේ තත්ත්වයට අපි කියනවා ගලගණ්ඩය කියලා. ඔබ මීට පෙර මෙන්න මේ ගලගණ්ඩය ගැන රෝගී තත්ත්වය ගැන අහලා ඇති. ළමා, ගර්භණී හා යෞවන අවදිවල අයට අයඩින් ඌනතාවයට පහසුවෙන් ගොදුරු වෙන අවදි විදිහට අපි හඳුන්වනවා. මේ අවදිවල අය තුළ තමයි මේ ගලගණ්ඩ නැත්නම් අයඩින් ඌනතාවයන් දක්නට ලැබෙනවා. ඒ එක් එක් අවදියේදී විවිධ රෝග ලක්ෂණ පෙන්වුම් කරනවා. ළමා අවධිය, ගර්භණී අවධිය, යෝවුන් අවධිය කියන අවධිවලදී අයඩින් ඌනතාවයේ විවිධ රෝග ලක්ෂණ වලින් පෙන්눔 කරනවා. ළමා අවධියේදී මෙන්න මේ රෝග ලක්ෂණ තමයි යෝවුන් තුලින් පෙන්눔 කරන්නේ. එකක් තමයි වර්ධනය ඊතා හිමින් සිදුවීම. නැත්තම් වර්ධනේ බාල වීම කියලා අපි කියනවා. ඊළඟට මේ දරුවෝ උසින් අඩු වෙනවා. උසින් අඩු වීම. ඊළඟට මන්ද මානසික තත්ත්වයන් ඇති වෙනවා. උදාසීනව සිටීම. එතකොට මේ රෝග තත්ත්වයට කියනවා අපි මේ උදාසීනව සිටීම කියන රෝග තත්ත්වයට ක්‍රෙටිනතාවය ලෙසද හඳුන්වනවා. උදාසීනව සිටීම කියන රෝග තත්ත්වය ක්‍රෙටිනතාවය විදිහටත් අපි හඳුන්වනවා. ඊළඟට මේ දරුවන්ගේ බුද්ධි වර්ධනයත් හීන වෙනවා. බුද්ධි වර්ධනය බොහොම අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඊළඟට ගර්භණී අවධියේදී අයඩින් ඌනතාවය නිසා ගර්භණී මව්වරුන්ගේ මෙන්න මේ තත්ත්වයන් ඇති වෙනවා වුන් තුල. අඩුබර දරුවපත් ඇතිවීම, මන්ද මානසික දරුවන් ඇතිවීම, මන්ද බුද්ධික දරුවන් ඇතිවීම, සංජානීය ආබාධ සහිත දරුවන් ඇතිවීම, ගබ්සාවීම්, මල දරුවපත් ඇතිවීම වගේ දේවල් ඇති වෙනවා ගර්භණී මව්වරුන් තුල. ඒ නිසා මේ අවධිවලදී වැඩි අවධානයක් අයඩින් කියන කණජ ලවණය කෙරෙහි යොමු කරන්න අවශ්‍ය වෙනවා. යෝවුන් අවධියේදී එද විශේෂයෙන් පාසල් දරුවෝ. එද යෝවුන් අවධිය 10 11 ශ්‍රේණිවල දරුවෝ තමයි මේ අවධියට අයිති වෙන්නේ. මේ දරුවෝ ක්‍රියාශීල බවින් අඩු බවක් දක්නට ලැබෙනවා. ඊනකට මොවුන්ගේ සිතීමේ ශක්තිය අඩු වෙනවා. සමහර දරුවන්ගේ බර අධික විදිහට වැඩි වෙනවා. සමහරෙක් නිදිමත ගතියෙන් යුක්ත වෙනවා. මේ දරුවන්ගේ සම වියලීම හා රැලි වැටෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඊළඟට මල බද්ධය ඇතිවීම, හිසකෙස් ගැලවී යාම වගේ රෝග ඇති වෙනවා. මේ හිසකෙස් ගැලවී යාම මෙම රෝග තත්ත්වය මික්සොඩිමා කියන නමිනුත් හඳුන්වනවා. ඊළඟට මේ දරුවන්ට සීතල දරා ගැනීමට නොහැකි වෙනවා. ඊළඟට විශේෂයෙන් ගැහැණු දරුවන්ට ආර්තවයේදී රුධිර වහනය වගේ දේවල් අධික රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන් යෝවුන් අවධියේදී අයඩින් ඌනතාවයට ලක්ුණොත්. ඒ වගේම වැඩිහිටි ළමා යන අවදි දෙකෙහි ඇතිවන අයඩින් ඌනතාවය අයඩින් පරිපූර්ණය කිරීමෙන් යථා තත්ත්වයට පත්කරන්න හැකි වුණත් ගර්භණී අවධියේදී ඇතිවන තත්ත්වය අයඩින් පරිපූර්ණ කිරීමෙන් යථා තත්ත්වයට පත් කළ නොහැකි වෙනවා. එමෙන්ම අලුත උපන් දරුවන්ගේ අයඩින් ඌනතා ලක්ෂණ හඳුනාගෙන මාස 3ක් ඇතුළත එය නොවැරදි නොකළහොත් ඒ දරුවන්ගේ මොළයට ස්ථිර ලෙසම හානි සිදුවිය හැකි. ඒ නිසා මේ අවධිවලදී අයඩින් ඌනතාවය ගැන අයඩින් කියන ඛනිජ ලවණය ලබා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර යුතු වෙනවා. ඒ වගේ තවත් වැදගත් ඛනිජ ලවණයක් තමයි අපි නිතරම කතා කරන කැල්සියම් සහ ෆොස්ෆරස් ඌනතාවය. කැල්සියම් සිරුරේ අස්ථි හා දත්වල මනා වර්ධනයට ක්‍රියා කරන ඛනිජ වර්ගය. මේ පිළිබඳවත් අපි මුල් පාඩම්වලදී දැනුවත් වෙලා තියෙනවා. ඛනිජ ලවණ වලින් සිරුරට ලැබෙන ප්‍රයෝජන පිළිබඳව කතා කරද්දී ඊළඟට අස්ථි හා දත්වල මනා පැවැත්මක් සඳහා කැල්සියම් වලට අමතරව ෆොස්ෆරස්, මැග්නීසියම් සහ ඩී විටමිනයද අවශ්‍ය පෝෂකයන් වෙනවා. මෙම පෝෂක ඌනතා ළමා වියේදී මෙන්ම වැඩිහිටි හා මහලු වියේදී දක්නට ලැබෙනවා. ඒ අවදිවලත් මේ ඌනත ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ළමා වියේදී ඇතිවන කැල්සියම් ඌනතා රෝගයට කියනවා අපි අස්ථි විකෘති රෝගය හෙවත් රිකට්සියාව කියන නමින් හඳුන්වනවා. අස්ථි විකෘති වීමේ රෝගය හෙවත් රිකට්සියාව ලෙස හඳුන්වනවා. මෙම රිකට්සියාවෙහි මෙන්න මේ විදිය ලක්ෂණ අපිට දක්නට ලැබෙනවා මේ රිකට්සියාව ඇතිවන දරුවන් තුලින්. මවුන්ගේ දනිස් ගැටෙන සහිත වෙනවා. ඇවිදිනකොට දනිස් ගැටෙන සහිත වෙනවා දනිස්. ඊළඟට දත්තේම පමා වෙනවා. ඇවිදීම පමා වෙනවා. කකුල් බකල් වූ ස්වභාවයක් ගන්නවා. ඊළඟට මැණික් කටුව වලලු කරවැනි සන්ධි ඉදිමුණු ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඊළඟට පරිෂු එකාකාරී ලෙස වර්ධනය නොවීම නිසා දිලිසෙන පබළු වැනි කොටස් ඇතිවීමත් මේ රෝග ලක්ෂණ ඇති වුණු දරුවන් තුලින් දක්නට ලැබෙනවා. ඒ වගේම විශේෂයෙන් කාන්තාවන්ට සිරුරේ අවශ්‍යතාවය අනුව නව යෞවන වියේදී කැල්සියම් ශරීරයට නොලැබීම හේතු කොටගෙන වැඩිහිටි අවධියේදී අස්ති මාර්ධවය හෙවත් ඔස්ටියෝමැලේසියා කියන ඌනතා රෝගය ඇතිවීමට ඉඩකඩ තියෙනවා. මේ තත්ත්වය ඇතිවීම කෙරෙහි මෙන්න මේ කරුණු බලපාන බවට තොරතුරු හොයාගෙන තියෙනවා. ඒකට හේතු විදිහට දරුවපත් අතර පරතරය අඩුවීම, පමණට වඩා දිගු කාලයක් මව් කිරිදීම, දිගු කලක් රෝගාතුරව එක්තැන්ව සිටීමට සිදුවීම, ව්‍යායාම නොමැතිවීම කියන කරුණු හේතු වෙනවා මෙම ඌනතා රෝගය ඇතිවීමට. එතකොට මෙම ඌනතා රෝගයේ රෝග ලක්ෂණ විදියට අපි හඳුන්වනවා මවුන්ගේ අස්ති දුර්වල වීම හා මොලොක්කුණු ස්වභාවයක් ගන්නවා. ඇවිදීමේ අපහසුතා ඇති වෙනවා. ඒ වගේම පිටකොන්දේ සහ දනහිස්වල වේදනාව ඇති වෙනවා. ඊළඟට වයස්ගත වීමත් සමග කැල්සියම් ඌනතාවය නිසා ඇතිවන තත්ත්වයට අපි කියනවා අස්ති සීනතාවය කියලා. අස්ති ක්ෂීනතාවය හෙවත් ඔස්ටියෝෆොරෝසිස් කියන නමින් මේ තත්ත්වය අපි හඳුන්වනවා. ඔබ මීට පෙර මේ වචන අහලා ඇති ඔස්ටියෝපොරෝසිස්. මෙම තත්වයේදී අස්ථි පහසුවෙන් භග්න වීම හා විසන්ධි වීම වලට ගොදුරු වීමට තියෙන ඉඩකඩ වැඩි. අස්ථි ඝනත්වයේ අඩුවීම දකින්න පුළුවන්. මෙම රෝගයේ ඇතිවීමට ආර්ථව හරණයෙන් පසුව ඇතිවන හෝමෝන අසමතුලිතතාවයද බලපෑ හැකි. තවද අස්ථි බිඳී යාමේ ප්‍රවණතාවයද වැඩිපුර දක්නට ලැබෙනවා. ඊළඟට ඛනිජ ඌනතාවලට අමතරව ඛනිජ ඌනතාව වගේම තවත් වැදගත් දෙයක් තමයි විටමින් ඌනතා. ඒ කියන්නේ මේ සුද්ධ පෝෂක වශයෙන් අපි ඛනිජ සහ විටමින් හැඳින්නුවත් මේවා දෛනිකව සිරුරට ලබාගත යුතු පෝෂ්‍ය පදාර්ථ වශයෙන් අපි හඳුන්වලා තියෙන සුළු වශයෙන් ලබාගත්තත් ශරීරයට වැදගත් මෙහෙයක් ඉටු කරන පෝෂක හැටියට. එහිදී මුලින්ම අපි කතා කරනවා විටමින් ඒ ඌනතාවය ගැන. විටමින් ඒ ඌනතාවය රාත්‍රියේදී තමන්ට දැස් පෙනීම අපැහැදිලි වෙනවා. ඒ කියන්නේ දෘෂ්ටිය අපැහැදිලි වීම හා පූර්ණ අන්ධභාවය ඇතිවීමට හේතු වෙනවා. මේ හැර සමෙහි නිරෝගීතාවය පවත්වා ගැනීම, ශරීර වර්ධනය සහ අස්ථි වර්ජනය හා ප්‍රජනන හැකියාව කෙරෙහිද මෙම ඌනතාවය බලපෑම් ඇති කරනවා. විටමින් ඒ ඌනතාවය නිසා ඇතිවන තත්ත්වයක් තමයි තමස් අන්ධතාවය හෙවත් රාත්‍රී අන්ධතාවය. අපි අර මුලින් සඳහන් කළ රාත්‍රියේදී දෘෂ්ටි අපැහැදිලි වීම තමයි මෙහි මූලික අවස්ථාව වෙන්නේ. එතකොට ඒ තත්ත්වයේදී තමස් අන්ධතාවය හෙවත් මෙන්න මේ රාත්‍රී අන්ධතාවය කියන එක ඇති වෙනවා. රාත්‍රියේදී පැහැදිලි දෘෂ්ටියක් නොමැති වීම මෙම රෝග තත්ත්වයේදී මුලින්ම පෙන්නුම් කරත් ආලෝකයේ විවිධ තීව්‍රතාවයන්ට ඇස සකස් කර ගැනීමට නොහැකි වීමෙන් පැහැදිලි දෘෂ්ටියක් ඇති නොවීම නිසා මෙම තත්ත්වය ඇති වෙනවා. එතකොට මෙම තත්ත්වයට කිසිම ප්‍රතිකාරයක් නොකර දිගින් දිගටම දිගු කාලීනව තිබුණොත් සම්පූර්ණයෙන්ම ඇස අන්ධභාවයට පත්වීමටද ඉඩකඩ තියෙනවා. ඒකට ඒ තමයි දිගු කාලීනව විටමින් ඒ ඌනතාවය නොසලකා හැරීම නිසා අන්ධභාවයට පත්වීමට තියෙන ඉඩකඩ වැඩි වෙනවා. මෙහිදී ක්‍රමක්‍රමයෙන් රෝග තත්ත්වය වර්ධනය වන ආකාරය මෙන්න මේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මුලින්ම කඳුළු ග්‍රන්ථිවල ක්‍රියාකාරී බව අඩු වෙනවා. එස වියලි තත්ත්වයට පත් වෙනවා. එසෙහි බීටෝලප ඇති වෙනවා. ඔබ මේ දැකලා ඇති ඔබගේ පෙළ පොතේ මේ රූප සටහන් සහිතව සඳහන් වෙලා තියෙනවා බීටෝලප ඇති වුණු එසක රූප සටහන්. ඊළඟට එස රතු වීම හා ප්‍රදාහයට පත්වීම, එසෙහි තුවාල ඇතිවීම හා අක්ෂි කාචය විනාශ වීම යන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි බලමු අපි කතා කරපු ඒ විටමින් ඒ ඌනතාවය ඊළඟට විටමින් බී ඌනතාවය එක්ක ඌනතා රෝග ලක්ෂණ මොනවද මේ ඌනතා නිසා ඇති වෙන. අපි දන්න විටමින් බී කොහොම බී එක විටමින් සංකීර්ණයක් තියෙන බී එක, බී දෙක, බී තුන, බී හය, බී නමය, බී දොළහ වශයෙන් විටමින් බී සංකීර්ණයක් ගැන අපි අපේ විෂයේදී අපි කතා කරනවා. විටමින් බී එක අපි හඳුන්වනවා තයමින් කියන නමින්. විටමින් බී එක තයමින් කියන නමින් හඳුන්වනවා. එතකොට මෙන්න මේ තයමින් ඌනතාවය එසේ නැත්නම් බී එක ඌනතාවය නිසා ඇතිවන රෝග ලක්ෂණ තමයි ඇතිවන රෝගය තමයි බෙරි බෙරි කියන රෝගය. එතකොට මේ රෝගයේදී ඇතිවන රෝග ලක්ෂණ විදිහට අපිට දකින්න පුළුවන් හෘද ස්පන්දනය වැඩිවීම, කෑම අරුචිය, අජීර්ණය හා මලබද්ධය, පේශි දුර්වල වීම, ස්නායු ආබාධ, ඊළඟට පාදවල දුර්වල බව හා හිරිවැටීම්. බෙරි බෙරි රෝගේ වෙලාවකට අපි කියනවා බෙරි බෙරියාව කියලාත් කියනවා මේ රෝගයට. මේ දෙකේ නියමම නම තමයි බෙරි බෙරි රෝගය. එතකොට මේ රෝගය ඇති වෙන්නේ විටමින් B1 කියන විටමින් කාණ්ඩයේ තියෙන විටමින් B1 හෙවත් තයමින් ඌනතාවය නිසා. ඊළඟට රයිබොප්ලේවින්. අපි රයිබොප්ලේවින් කියන විටමින් B2 මේ නිසා විටමින් B2 ඌනතාවය නිසා ආලෝකයට මඳ සංවේදී බවක් දක්වනු. දෘෂ්ටි අපහැදිලි බව, ඇස් කැසීම, ඇස් දෙවිල්ල, තොල් රතු පැහැවි පිපිරීම, කට දෙකලවර වනවීම වැනි තත්ත්වයන් ඇති වෙනවා රයිබොප්ලේවින් නැත්නම් විටමින් B2 ඌන වීම නිසා. ඊළඟට B3 නයසීන් විදිහට අපි හඳුන්වනවා. නයසීන් විටමින් B2 මෙහිදී ඇතිවන උනතා රෝගය තමයි පෙලග්‍රා කියන රෝගී තත්ත්වය. මෙහිදී මේ රෝග ලක්ෂණ තමයි ඔවුන් තුලින් පෙන්눔 කරන්නේ ආහාර අරුචිය හා මානසික ව්‍යාකූලතාවයෙන් යුක්ත වෙනවා, පාචනය ඇතිවීම, සමෙහි තුවාල ඇතිවීම වැනි රෝග ලක්ෂණ ඔවුන් තුලින් පෙන්눔 කරනවා. ඊළඟට B6 පිරිඩොක්සීන් විදිහට අපි හඳුන්වනවා. පිරිඩොක්සීන් විදියට ඊළඟට මෙහිදී මේ උණ පිරිඩොක්සීන් උණතාවයේදී ප්‍රතිදේහ නිෂ්පාදනය අඩුවීම දක්නට ලැබෙනවා, සමේ තුවාල ඇතිවීම, නීරක්තිය, ස්නායුගත ආබාධ මවුන් තුලින් දක්නට ලැබෙනවා. ඒ B6 පිරිඩොක්සීන් නිසා ඇතිවන උණතා රෝග ලක්ෂණ. ඊළඟට ෆෝලික් අම්ලය අපි හඳුන්වන B9 විදිහට. B9 විටමින් B සංකීර්ණයේ මෙහි ඌනතාවය නිසා කලලයේ ස්නායු නාලයේ සංකූලතා ඇති වෙනවා. ඊළඟට බර අඩුවීම, ආහාර අරුචිය, නීරක්තිය වැනි තත්ත්වයන්ද ඇතිවීමට හේතුවක් වෙනවා ෆෝලික් අම්ලය අඩුවීම නිසා. ඊළඟට අපි කතා කරමු B12 විටමින් කාණ්ඩයේ B12 සයනකො බැලමින් කියලා අපි කියනවා. සයනකෝ බැලමින් ඌනතාවය සිදු වුනහම මෙන්න මේ රෝග ලක්ෂණ තමයි ඇති වෙන්නේ. මවුන්ට රතු රුධිරාණු සෛල නිපදවීමට නොහැකි වීම ඇති වෙනවා. ස්නායු රෝග සහ අලස බව කියන රෝග ලක්ෂණ මවුන් තුලින් පෙන්눔 කරනවා. ඊළඟට තවත් වැදගත් විටමින් වර්ගය තමයි විටමින් C. විටමින් C අපි නිතිපතා දෛනිකව ලබාගත යුතු විටමින් කාණ්ඩය. විටමින් C ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වය ශීතාද රෝගය හෙවත් ස්කවි කියන නමින් අපි හඳුන්වනවා. ශීතාද රෝගය. මෙහි රෝග ලක්ෂණ තමයි සිරුරේ ප්‍රතිශක්තිය අඩුවීම, තුවාල සුවවීම පමාවීම, දත් මුල් වලින් ලේ ගැලීම, පාදවල වේදනාව, විදුරුමස් වනවීම සහ දත් වැටීම වැනි තත්ත්ව විටමින් C ඌනතාවය නිසා ඇති වෙනවා. ලදරුවන්ට ඇතිවන ඌනතාවයේදී ලදරුවන් තුල නියමිත ලෙස ශරීරයේ බර වැඩි නොවීම, ආහාර අරුචිය, ඊළඟට ශරීරයේ සුදුමැලි ස්වභාවයක් ගන්නවා මේ විටමින් C ඌනතාවය නිසා. ඊළඟට විටමින් කාණ්ඩයේ තවත් වැදගත් විටමිනයක් තමයි විටමින් D. විටමින් D අපි හඳුන්වනවා කොලිකැල්සිෆෙරෝල් විදිහට. අපි බලමු විටමින් D ඌනතාවයේදී ඇතිවන තත්ත්වයන් මොනවද කියලා. මෙහිදී අස්ථි වර්ධනය සඳහා කැල්සියම් හා ෆොස්ෆරස් සමග විටමින් D ක්‍රියා කරනවා. එමෙන්ම අස්ථි විකෘති රෝගය හෙවත් රිකට්සියාව ඇතිවීම කෙරෙහි මෙම විටමිනයත් බලපාන වෙන විටමින් D බලපානවා. ඒට හේතුව කැල්සියම් හා ෆොස්ෆරස් අවශෝෂණය සඳහා විටමින් D උපකාරී වීම. රිකට්සියාවකින් තත්ත්වය ඇතිවීම කෙරෙහිද විටමින් D බලපානවා. ඊළඟට තවත් වැදගත් විටමිනයක් විදිහට අපි හඳුන්වනවා විටමින් ඒ ශරීරයට ඉතා සුළු වශයෙන් අවශ්‍ය වුණත් වැදගත් මෙහෙයක් ඉටු කරනවා. විටමින් ඒ ටෙකොෆෙරෝල් කියන නමින් අපි හඳුන්වනවා. මෙහිදී ප්‍රාග් පරිණත දරුවන් තුල ඇති නීරක්තිය ඇතිවීමට මෙම විටමිනෙහි ඌනතාවය හේතු වෙනවා. අධික ලෙස ඌනතාවය ඇති වුනොත් මෙම දරුවන් තුල උදර පේශීන්ගේ වේදනාවක් ඇති වෙනවා. වේදනාව නිතර ඇතිවීම දක්නට ලැබෙනවා. ප්‍රාග් පරිණත දරුව තුල දරුවන් කියලා කියන්නේ අපි මේ ප්‍රාග් පරිණත දරුවන් මොවුන්ගේ උපත්බර ඉතා අඩු ස්වභාවයක් තියෙන හින්දා මේ ඌනතාවලට ඉක්මනින් ගොදුරු වෙනවා මේ දරුවා. ඊළඟට විටමින් කේ. විටමින් කේ අපි කියන නැප්තක් විනෝන් කියන නමින් හඳුන්වනවා විටමින් කේ. විටමින් කේ ශරීරයට වැදගත් මෙහෙයක් ඉටු කරන විටමිනයක්. මේද හා මේදදාවේ විටමින් අවශෝෂණයට බාධා ඇති වන අවස්ථාවලදී හැර විටමින් කේ ඌනතාවය වැඩිහිටියන් තුල බහුල විදියට දක්නට ලැබෙන්නේ නැහැ. මෙහිදී අන්ත්‍ර තුරට පිත්්‍යුස ගලා යාම අඩුවීම මගින් විටමින් කේ අවශෝෂණයට බාධා ගෙන දෙන අවස්ථා තියෙනවා. ඒ වගේම විටමින් කේ ඌනතා ලක්ෂණ පහළ විය හැකි. විශේෂයෙන් දැකිය හැකි රෝග ලක්ෂණයක් වන්නේ විටමින් කේ ඌනතාවය නිසා රුධිරය කැටි ගැසීම පමාවීම තමයි විටමින් කේ ඌනතාවය නිසා දක්නට ලැබෙන ප්‍රධානම රෝග ලක්ෂණය. රුධිරය කැටි ගැසීමේ කාරකය වන ප්‍රෝතොම්බින් අල්ප වීමෙන් හදිසි ආපදාවකදී රුධිරයේ කැටි ගැසීමේ ක්‍රියාවලිය පමාවීමක් දක්නට ලැබෙනවා. එතකොට මේ ප්‍රෝතොම්බින් නිපදවීමට විටමින් K අත්‍යවශ්‍ය වෙනවා. ඇතැම් අලුත උපන් බිරිඳුන් තුල රක්තාපාත තත්ත්වයක් ඇතිවීම දක්නට ලැබෙනවා විටමින් K ඌනතාවයක් ඇති වෙලා තිබුණොත්. ඒ වගේම අපි ඔය කතා කරේ ආදනීය දුවේ පුතේ සුද්ධ මහා පෝෂක සහ සුද්ධ පෝෂක වලින් ඇතිවන ඌනතා තත්ත්වයන් ගැන තමයි අපි කතා කරේ. ඊළඟට තවත් අපි කතා කරන මන්ද පෝෂණය වගේම දුෂ්පෝෂණය සඳහාත් බලපාන විවිධ හේතු තියෙනවා. මන්ද පෝෂණය දුෂ්පෝෂණය කියලා ඔයගොල්ලෝ අහලා ඇති. දුෂ්පෝෂණය ඇති වෙන්නේ කොහොමද කියන එක ගැන ප්‍රමාණවත් ලෙස ආහාර අනුභව නොකිරීම තමයි ආසන්න හේතු විදිහට අපි දකින්නේ. ඊළඟට ආසාදන සහ වෙනත් ලෙඩ රෝග ඇති වෙන්න ඉඩ තියෙනවා. මේට පාදක වෙන හේතු විදිහට ආහාර ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සහ අවස්ථා නොලැබීම, අහිතකර ගෘහ පරිසරය සහ සනීපාරක්ෂක පහසුකම් සෞඛ්‍ය සේවා හිඟකම, අඩු ආදායම් තත්ත්ව, ප්‍රාග්ධන හිඟකම් මේවා මන්ද පෝෂණයට බලපාන හේතු විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඊළඟට මව්වරු සහ දරුවන් සඳහා ප්‍රමාණවත් රැකවරණයක් නොලැබීම මේකට හේතුවක් වෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ මෙන්න මේ පෝෂණ ඌනතා පිළිබඳ වර්තමාන තොරතුරු ගැන ඔබ මීට කලින් දැනගෙන ඉන්න ඇති. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ සජීවී දරූපත් වලින් 16%ක්ම අඩුබර දරූපත් විදිහට යුනිසෙෆ් සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඊළඟට වයස අවුරුදු 5න් පහළ දරුවන් 14%ක් පමණ උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවෝ විදිහට හඳුන්වලා තියෙනවා. ඊළඟට දළ වශයෙන් ගත් කල මාස 6ත් 12ත් අතර දරුවන්ගෙන් 158%ක් නීරක්තියෙන් පෙළෙන්නන් විදිහට හඳුන්වලා තියෙනවා. ඉතින් දරුවනේ මේ පෝෂ්‍ය පදාර්ථ ඌනවීම නිසා ඇතිවන විවිධ රෝගීන් පිළිබඳව ඔබට යම් අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා හිතනවා. එතකොට පෝෂණ ඌනතාවයක් කියන්නේ මොකක්ද කියලා ඔබට පැහැදිලි ඇති. කිසියම් පෝෂ්‍ය පදාර්ථයක් හෝ පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් දිගු කාලීනව ශරීරයට නොලැබී යාම නිසා ඇතිවන තත්ත්වයන්ට තමයි අපි ඌනතාවයක් කියලා කියන්නේ. ඊළඟට මන්ද පෝෂණයත් ප්‍රජාව තුළ දක්නට ලැබෙන ආකාර දෙකක් තියෙනවා. එනම් කාලීන මන්ද පෝෂණය, තීව්‍ර මන්ද පෝෂණය විදිහට. ඊළඟට සුද්ධ පෝෂක වන විටමින්, ඛනිජ ලවණ නොලැබීම නිසාත් විවිධ රෝග ලක්ෂණ මතුවීමෙන් ඌනතා රෝග හටගන්න පුළුවන්. පෝෂණ ඌනතා කෙරෙහි බලපාන සාධක මේවා හඳුනා ගැනීම තුළින් ඒවා වළක්වා ගත හැකි ගන්න පුළුවන් වීම පිළිබඳවත් ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දැනුවත් වීම මගින් පෝෂණ ගැටලු අවම කරගන්න පුළුවන්. මේ ගැන අපි පෝෂණ ගැටලු අවම කිරීම ගැන පිළිබඳව ඉදිරි පාඩම් වලදී කතා කරන මම හිතන 11 ශ්‍රේණියේදී ඒ ගැන ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කරන්න විභාගයට මුහුණ දෙන්න අපිට මේ ඌනතා පිළිබඳව දැන ගැනීම ගොඩාක් වැදගත් වෙන ඌනතා සහ ඌනතා රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වීම ගොඩාක් වැදගත් වෙනවා 10 ශ්‍රේණියේ දරුවන් හැටියට ඔබට.